ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමඟ sps.com.au/sinhalese.
අපි දැන් එහෙමනම් සෝදානම් ශ්‍රී ලංකාවේ තතුවිත්ති පිළිබඳව කතා බහ කරන අපේ සුපුරුදු විශේෂාංගයේ සඳුදා දවසේ අපි ඔබ වෙත ගෙනෙන ප්‍රවෘත්ති විග්‍රහය සතියේ ශ්‍රී ලාංකීය පුවත් විග්‍රහය සමගින් එකතු වන්නට ශ්‍රී ලංකාවේ සිට දැන් මේ අවස්ථාවේදී තොරතුරු වාර්තාකරණයට සූදානමින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උඩිතියාවල. මනෝජ්, අයිබෝවන් සුබෝදැසනක්.
අයිබෝවන් සුබෝදැසනක් විලුක්ෂි.
අපි මේ වෙනකොට සමස්ත ලෝකෙම අවධානයට ලක් වෙලා තියෙන කොරෝනා වෛරස් රෝගී තත්ත්වය සම්බන්ධයෙන්ම සුපුරුදු පරිදි කතාව පටන් ගනිමු. මොකද අපි දන්නවා දැන් ටික කාලයකින්නම් මේ තත්ත්වය පිළිබඳව තමයි අපිට ප්‍රමුඛයෙන් වාර්තා කරන්නට සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ලෝකයේ මේ වෙනකොට තියෙන තත්ත්වය පිළිබඳවත් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ සම්බන්ධයෙන් මේක ලෝකයේ හදිසි අවස්ථාවක් බවට ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ තියෙන නිවේදන හා සම්බන්ධවත් වන කාලීන තොරතුරු අපේ මේ විශේෂාංගයෙන් අනතුරුව විකාශය වීමට නිමිත කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි තවදුරටත් තොරතුරු ගෙනෙන්න සූදානම්. දැන් අපි අවධානය යොමු කරමු ලංකාවේ මේ කොරෝනා රෝගී තත්ත්වය සම්බන්ධව වන පසුබිම පිළිබඳව. මාධ්‍ය මගින් අපි දැක්ක මනෝජ්, චීනයේ වුහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකීය ඒ සිසුන් පිරිස ශ්‍රී ලංකාවට ආරක්ෂිතව රැගෙන එනවා. මේක විශේෂිත ප්‍රවෘත්තියක් බවට පත් වෙලා තිබුණා. මොකද ලෝකයේ දියුණු හා සම්මතයයි රටවල අනුගමනය කරන ක්‍රමෝපායන්ව ඉතාමත්ම සුරක්ෂිතව අනුගමනය කරමින් මේ සිසුන් පිරිස ශ්‍රී ලංකාවට රැගෙනීම. ඒ සම්බන්ධව වන පසුබිම රැගත් තොරතුරු ඔබෙන් මුලින්ම දැනගන්නට කැමතියි මනෝජ්.
ඔව්, ශ්‍රී ලංකාවත් ලෝකයේ අනෙකුත් රටවල් මෙන් සූදානමින් සිටිනවා කොරෝනා වෛරසය සම්බන්ධයෙන් යම් අවධානම් තත්ත්වයක් ඇතුවොත් ඊට මුහුණ දෙන්න. මේ සඳහා රටම බලා සිටි ආසන්නතම සිදුවීම තමයි ඔබ මතක් කරේ දෙලොක්ෂි. වුහාන්හි සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 33 දෙනෙක් ශ්‍රී ලංකාවට පෙරේදා දිනේ ගෙන්වා ගත්තා. ඒ අතර කාන්තාවන් 16 දෙනෙක් සහ ළමුන් 3 දෙනෙක් ඇතුළත් සියලු පිරිස 33 දෙනෙක් වුණා. දැන් ලෝකයේ දියුණු රටවල් කීපයක් තමයි තමන්ගේ පුරවැසියන් රටවැසියන් වුහාන් වලින් ඉවත් කරගත්තේ. ඊට අමතරව ශ්‍රී ලංකාවත් ඒ රාජ්‍යයන් අතරට එක්වෙමින් ශ්‍රී ලාංකිකයන් තමන්ගේ මව් රටේ අය තමන්ගේ රටට වටිනවා කියන අභිමානය එක්කලා මේ සිසුන් යම් යම් තැන්වල සඳහන් කරපු කාරණා දිහා බලද්දී තේරෙනවා ඔවුන් සමග හිටියපු නේපාලයේ වැනි රටවල, පාකිස්තානයේ වගේ රටවල සිසුන් මේ අය නික්මිලා යද්දී ඔවුන් සමග හුවමාරු කරගත්තු වචනක් තියෙනවා. අපේ රටවල් තාම අපිව ගෙන්න ගන්න සූදානම් නෑ වගේ අදහස් ඔවුන්ගේ මුවින් නික්ම වුණා. ඒ හින්දා මේ සිසුන්ට සමහරලාවට සිතට දුකකුත් ඇති වුණා කියලා. නමුත් තමන්ගේ මව් රටට පැමිණීමේ අපේක්ෂාවෙන් හිටපු ඒ 33 දෙනාට දැන් ශ්‍රී ලංකාවේදී අවශ්‍ය රැකවරණය ලැබෙනවා. විශේෂයෙන් දියතලාව හමුදා කඳවුර ආශ්‍රිතව ස්ථාපිත කරපු විශේෂ නිරෝධායන මධ්‍යස්ථානයක රඳවලා ඔවුන්ව දිනකට 3 වතාවක් විශේෂ පරීක්ෂාවන්ට භාජනය කරනවා. දැන් අද දිනයේ වන විට මේ දෙවන දිනේ ඔවුන් ගත කරන්නේ දියතලාවේ. පළමුණු දිනේ නිමාවට පස්වද්දී ඒ සිදු කරපු පරීක්ෂණයන්ගෙන් ඔවුන්ට කොරෝනා ආශ්‍රිත කිසිදු වෛරසයක් ආසාදනය වෙනාය කියලා තොරතුරු නෑ. ඒ අනුව ඔවුන් සුරක්ෂිතයි කියන ප්‍රවෘත්තිය තමයි දැනට සෞඛ්‍ය අංශ සහ බලධාරීන් ලබා දෙන්නේ. ඔවුන් දවස් 14ක් මේ විශේ෷ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා තිබෙනවා. තවත් දින 13කින් පස්සේ ඔවුන්ට ඔවුනුත් බලාපොරොත්තු වෙන විදිහට අපිත් බලාපොරොත්තු වෙන විදිහට එම එවැනි කොරෝනා වෛරස් තත්ත්වයක් නැති වුණොත්ින් නැවත නිවෙස් පලා යාමේ හැකියාව ඔවුන්ට තිබෙනවා. මේ වන විට 71 දිනක් කොරෝනා වෛරසය ආසාදන වූවා දැයි සැකපිට රෝහල්ගත කරලා තියෙනවා. නමුත් ඒ අතරින් එක අයෙක් පමණයි ආසාදිතයෙක් හැටියට හඳුනගත්තේ. ඔබත් අපිත් දන්න විදිහට අර චීන ජාතික කාන්තාව ඇයත් දැන් සුවාතට පත් වෙමින් ඉන්නවා. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ ලබා දුන්නු සේවය පිළිබඳව ස්තුතිවන්ත වෙලා තිබෙනවා. ඒ පිළිබඳව සටහනකුත් දමා තිබෙනවා කියලා වාර්තා වෙනවා. ඒ අරුණට පස්සේ වෙන කොරෝනා වෛරස් ආසාදිතයෙක් පිළිබඳව තොරතුරු නැහැ. සෞඛ්‍ය අංශ සියල්ල සඳහා සූදානම් කියලා තමයි වාර්තා කරන්නේ. රටක් විදිහට ශ්‍රී ලංකාවේ සඳහා සූදානමින් ඉන්නවා. අපි දැක්ක අග්‍රාමාත්‍ය කාර්යාලයක් ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ශ්‍රී ලංකාව ඇතුළේ කොරෝනා වෛරසය පැතිරීම පාලනය කරන්න ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සෞඛ්‍ය අංශ පියවර අරගෙන තියෙනවා කියලා විශේෂ නිවේදනයකින් අග්‍රාමාත්‍ය කාර්යාලය දැනුවත් කළා. වෛරසය පැතිරීම වළක්වන්න පුළුවන් සියලු ක්‍රමවේදයන් ක්‍රියාත්මක කරනවා. ඒ හින්දා කොරෝනා වෛරසය පැතිරීම පිළිබඳව අනියත බියක් ඇති කරගන්න එපා කියලා ජනතාවට දැනුම් දීලා තියෙනවා. ඉතින් ඒ අනුව ශ්‍රී ලංකාව දැනට සුරක්ෂිතයි. අපි බලමු ඒ තත්ත්වය දිගින් දිගටම රට ඇතුලේ පවතිවිද කියලා. ඒ තමයි අපේ බලාපොරොත්තුව.
හොඳයි, දැන් ওই තත්ත්වයෙන් පස්සේ කාන්තා ළමා කටයුතු සහ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වණියාරච්චි මහත්මිය ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා මේ කාර්යතවයේ සඳහා කොහොමද චීනය උදව් කළේ කියන කාරණාව පිළිබඳවත් මතක් කිරීමක් කළා.
වසපු ගුවන් තොටුපළට සියලුම ගුවන් යාන ඇතුල් වීම නවතා තිබියදී අතිගරු ජනාධිපතිතුමාගේත් ගරු අග්‍රාමාත්‍යතුමාගේත් චීන රාජ්‍ය සමග තියෙන කිට්ටු සම්බන්ධතාවය නිසා තමයි අපට පුළුවන්කම ලැබුණේ මේ අවස්ථාව ලබා ගනිමින් හතරවන රට විදියට අපේ රටේ දරුවන්ව වුහාන් ප්‍රාන්තයෙන් ගෙනේ. අපි ස්තුතිවන්ත වෙන්න ඕනි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එම කටයුත්තට ඉදිරිපත් වෙලා වුහාන් ගුවන් තොටුපළට නිර්භයව ගිය ගුවන් යානා නියමුවන් සහ කාර්ය මණ්ඩලයේ ඔවුන් අපේ රට වෙනුවෙන් අපේ දරුවන් වෙනුවෙන් මේ වගකීම බාරගත්.
ඔන්න මෙතනදී මේ අර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශිෂ්ට අංශයක් තමයි මේකට සම්බන්ධ වෙලා හිටියේ. මනෝජ් ඔබ සඳහන් කරපු ආකාරයට CBRN කියන අංශය මේක රසායන ජීව විද්‍යාත්මක වික්‍රණශීලී සහ යුද කටයුතු පිළිබඳ අංශය විදිහට හඳුනන්නට පුළුවන්. දැන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් එයා වයිස් මාර්ෂල් ලලිත් ජයවීර මහතා මේ කර්තව්‍ය සිදුවන ආකාරය පිළිබඳවත් මාධ්‍යයට පැහැදිලි කිරීමක් කරලා තිබුණා.
ගුවන් යානයෙන් මගින් බසගත්තට පස්සේ කරන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම බාරගත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ CBRN යුනිට් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී සහ න්‍යෂ්ටික අතරම යුද කටයුතු වෙනුවෙන් තමයි අපි සූදානම් වෙලා තියෙන්නේ. නමුත් මේ වගේ දෙයකදීත් අපිට එම ඒකකයේ සේවය පාවිච්චි කරන්න පුළුවන්. ඒ යුනිට් එක ඒ ආපු සියලුම මගින් ඩිසින්ෆෙක්ෂන් කරලා එළියට අරගෙන ඒගොල්ලන්ව ශ්‍රී ලංකා යුද හමුදාවට අපි බාර දුන්නා. ගුවන් යානයේ කාර්ය මණ්ඩලයත් එම ක්‍රියාවලියටම භාජනය කරලා ඒගොල්ලන්ගේ සියලුම දේවල් නිරෝධායනය කළා. ඒගොල්ලන්ගේ ආයතනයට බාර දුන්නා. එතකොට ලංකාවට කිසිම අයුරකින් 100%ක්ම කිසිම වෛරසයක් ඇතුළු වෙන්න ඉඩක් නැහැ.
මනෝජ්, ඒතකම අපිට වාර්තා වෙනවා මේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයටත් මේ කොරෝනා වෛරස රෝගී තත්ත්වය නිසා හටගෙන තියෙන බිය යම් ආකාරයකින් බලපාලා තියෙනවා කියලා. ඒ සම්බන්ධව ඔබට වාර්තා වෙන තොරතුරු මොනවාද?
ඔව්, දැනට ශ්‍රී ලංකාවේ චීන ජාතිකයන් දසදහසක් පමණ වැඩබිම ආශ්‍රිතව මෙහි ශ්‍රී ලංකාවට පැමිණලා සේවය කරනවා කියලා වාර්තා වෙනවා. ඔවුන්ගෙන් 5000කට වැඩි පිරිසක් තවමත් ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ ව්‍යාපෘතිවල කටයුතු කරනවා. දැන් ඊයේ දිනේ වන විටත් තවත් අර වුහාන් වල පැමිණි සිසුන් 33ට අමතරව තවත් 140 දෙනෙකු පමණ පැමිණලා තිබෙනවා ගුවන් යානවල. ඒ ගුවන් යානවල චීන ජාතිකයන් පැමිණලා තිබෙනවා. ඉතින් ඒ අනුව මේ පැමිණීම සහ ඔවුන්ටත් නිවේදන නිකුත් කරලා තිබෙනවා තමන්ගේ වැඩබිම සහ නිවාසය හැර වෙන තැන්වල ගමන් කරන්න එපා කියලා. චීනය රටක් විදිහට දැනට ශ්‍රී ලංකාවට දෙවන වැඩිම සංචාරකයන් පිරිස පැමිණෙන රට. චීන සංචාරකයන් තමයි දෙවනුවට වැඩියෙන්ම ශ්‍රී ලංකාවට එන්නේ. ඉතින් ඔවුන්ගේ පැමිණීම අඩාල වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මේ විදේශ සංචාරකයන් තියා අභ්‍යන්තර සංචාරකයන් රට ඇතුලේ සංචාරය කරන්නන්ගේ ගමන් බිමන් පවා සීමා වෙලා තියෙනවා. ඉතින් මේක ලෝකයේ අනෙක් රටවල් වලට වගේම ශ්‍රී ලංකාවටත් දැඩිව දැනෙලා තිබෙනවා. විශේෂයෙන් අපිට බලපාන්නේ අප්‍රේල් 21 වෙනිදා පාස්කු ප්‍රහාරයෙන් පස්සේ යම් සංචාර කර්මාන්තයේ පිබිදීමක් ඇතිවේගෙන එන වෙලාවෙමයි නැවතත් අවධානම් සාගර තත්ත්වයකට ශ්‍රී ලංකාවත් මුහුණ දීලා තියෙන්නේ. ඉතින් ඒ අම්මා කාර්යයකට බලපාවි ජීවිත පිළිබඳව සෞඛ්‍ය පිළිබඳව ඕනෑම රටවැසියෙක් පුරවැසියෙක් දැඩි අවධානයෙන් ඉන්නවා. එය සංචාර කර්මාන්තයට යම්මාකාරයෙන් වාසිය සාගත ලෙස බලපෑමේ හැකියාවක් තිබෙනවා.
ඔව්, එක්තරා අවස්ථාවකදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් මේ සංචාරක කර්මාන්තයේ බිඳවැටීම සම්බන්ධව යම් කිසි ඉඟියක් කරන ලැබුවා.
මම අද මුළු ලෝකෙම බියට පත් වෙලා මොකින්ද මොරෝ. නමුත් ලංකාවේ එහෙම බය විය යුතු තත්ත්වයක නම් එහෙම නැහැ. මම බලන්න පහුගිය පාස් ප්‍රහාරයෙන් ලංකාවේ සංචාරක ව්‍යාපාරේ කඩාවැටුණා. දැන් මේ කොරෝනා නිසා මොකද වෙලා තියෙන්නේ? දැන් ඔක්කොම සංචාරකයෝ එන එක නැවතිලා. හෝටල් වල කවුරුත් නැහැ. විදේශිකයෝ ඉන්නේ නැහැ. දැන් මේවා කෙනෙක් හදන දේවල් නෙවෙයි මේ. එකපාරට මම එකයි කියන්නේ. කිසිම ආණ්ඩුවකට එවැනි ස්වභාව ධර්මයන්ගේ අභියෝග වලින් වැළකීලා ඉස්සරහට යන්න.
අපි මීළඟට අවධානයට ලක් කරමු ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මීළඟ ප්‍රමුඛතම කාරණාව. ඒ තමයි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ සම්බන්ධව වන කාරණාව. දැන් අපි සති කීපයක් තිස්සේ මේ සම්බන්ධව අපිට විටින් විට වාර්තා වන තොරතුරු මේ විශේෂාංගය හරහත් දවසේ ප්‍රවෘත්ති ප්‍රකාශ හරහත් අපි යාවත්කාලීන කරමින් සිටින්නේ. අපි දැන් මේ වෙනකොට දන්න කාරණාව තමයි මනෝජ් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ඒ තියෙන ආකාරයටම රනිල් වික්‍රමසිංහ මහතා සතුව තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ අනිකුත් පක්ෂ එකතු කරගෙන ඉදිරි මහමැතිවරණය සඳහා යම් සංධානයක් ගොඩනගනවා. ඒ සංධානයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට හිමිවන්නට නියමිතයි කියලා තමයි අවසාන වතාවට අපි තොරතුරු වාර්තා කරන්නේ සිදු කළේ. එහෙම කතාවක් තිබුණා කියලා. ඊට පස්සේ එතනින් පස්සේ මොකද්ද දැන් සිද්ධ වෙන්නට යන්නේ මේ තත්ත්වය පිළිබඳව?
දහස්පතින්ද ඒ අම්මාකාරයකින් තහවුරු වීමක් තමයි සිද්ධ වුණේ. ඒ කියන්නේ පක්ෂයක් විදිහට ඒ සඳහා වක්කීම් පවරෝ පුද්ගලයන් තමන්ගේ කැමැත්ත හෝ අකමැත්ත ප්‍රකාශ කිරීම විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. දැන් මේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදයක් විසඳන්න බලාපොරොත්තු වෙන පහුගිය 30 වෙනිදා බ්‍රහස්පතින්ද එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍ය අධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වුණා. ඒ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ පාර්ශවයේ අම්මාකාරයකින් වර්ජනය කරපු ආකාරයක් පේන්න තියෙන්නේ. ඒකට හේතුව තමයි ඔහුත් සම කටයුතු කරන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ආජිත් පී පෙරේරා, ඉමිතියස් බාකිර් බාකර්, ඒත් එක්කම කොළඹ නගරාධිපති රෝසි සේනානායක මේකේ නායකගේ කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකත්වය අහෝසි කිරීම අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නොවුන් ඉවත් වෙලා තියෙනවා, ඉවත් කරලා තියෙනවා. ඒකට විරෝධය පාලා සජිත් ප්‍රේමදාස මහත්මයාගේ කණ්ඩායම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගී වුණේ නැහැ. කොහොමුණත් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් පිටකෝප්පේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පහුගිය 30 වෙනිදා මේ අලුතින් පිහිටුවා නියෝජිත ජාත සංධානයේ නායකත්වය ඇතුළු කාරණා විසඳා ගන්න කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වුණා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයාව අලුත් මේ යෝජිත සංධානයේ නායකත්වයට පත් කරන්න තීරණය කළා. ඒත් එක්කම මේ සංධාන නායකත්වයට අමතරව ඉදිරි මහමැතිවරණයේ අගමැති අපේක්ෂකත්වය සහ මහමැතිවරණයේ මෙහෙයවීමේ නායකත්වයත් රනිල් වික්‍රමසිංහ මහත්මයා විසින් සජිත් ප්‍රේමදාස මහත්මයාට ලබා දෙන්න කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණය කරලා තියෙනවා. ඒ අනුව තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහත්මයාම එක්සත් ජාතික පක්ෂයේ නායකවරයා විදිහට කටයුතු කරනවා. ඉතින් සජිත් ප්‍රේමදාස මහත්මයා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ආවේ නැහැ නේ. ඉතින් මෙහිදී පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් විමසලා තියෙනවා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමකට පවා නොයන අයට පක්ෂයේ වගකීම් දෙන්න කටයුතු කරන්නේ ඇයිද කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ආපු අය සඳහන් කරලා තිබුණේ මේ සඳහන නායකත්වය සජිත් ප්‍රේමදාස මහත්මයා බාර ගන්නවද නැද්ද කියන කාරණය සතියක් ඇතුළත එක්සත් ජාතික පක්ෂයේ වන්ත පක්ෂයට දන්වන්න ඕන. එහෙම නැත්නම් විකල්පයකට යන්නේ එක්සත් ජාතික පක්ෂය තීරණය කරනවා කියලා. කොහොමදත් තවම නිල වශයෙන් සජිත් පාර්ශවය ඒකට කැමැත්ත අකමැත්ත ප්‍රකාශ කරලානේ. ඔවුන්ගේ පිළිවෙල ඉන්න ඇතැම් අය දක්වන අදහස් අතර කියවෙනවා තිබුණු තත්වයට වඩා මේ තත්වය හොඳයි වගේ අදහසක්. නමුත් අවසානයේ මේ සියල්ල එකඟ කරගනීවිද කියන්න අපැහැදිලි. ඒකට හේතුව 37 නායක මැතිතුමා යම් අවස්ථාවල උත්සාහ කරලා තිබුණා. කරු ජයසූරිය මැතිතුමා, රනිල් වික්‍රමසිංහ මැතිතුමා, සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ පාර්ශ්ව කුඩු සමගම සාකච්ඡා කරලා යම් ආකාරයකින් තීරණයකට එන්න. නමුත් ඒකත් යහපත් ප්‍රතිචාර ලැබිලා තිබුණේ නැහැ. එක්තරා අවස්ථාවක සජිත් ප්‍රේමදාස මැතිතුමාත් ඒතරම් ප්‍රසාදයක් මේ වැඩ පිළිවෙලට නැති බවක් දැනගන්න තියෙනවා. ප්‍රසිද්ධිය වූ ඒ පිළිබඳව අදහසක් කිව්වේ නැහැ. ලබන ග්‍රාහකවෙන්ද කෘත්‍යාධිකාරී මණ්ඩල රැස් වෙනවා. එහිදී අවසාන වශයෙන් මොකද කරන්න කියලා තීරණයක් ලබා ගන්න පුළුවන් වේවි කියලා අපි විශ්වාස කරනවා.
දැන් එතකොට මනෝජ් මේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් මා දන්නා පරිදි එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට අනුව අනුගණනක පිරිසක් සිටිය යුතුයි. නමුත් මේ වෙනකොට දැනට සිටින්නේ 56ක ප්‍රමාණයක් පමණයි පත් කරලා නිල වශයෙන් කියලා තමයි තොරතුරු වාර්තාවන්නේ. එතකොට අර මෙච්චර සංඛ්‍යාවක් තවදුරටත් මේ පුරප්පාඩුව තිබිද්දී 40 ගණනක වන සංඛ්‍යාත්මකව ගත්තොතින් එහෙම ඇයි මේ වගේ පිරිසක් ඉවත් කරලා තියෙන්නේ? ඒකත් ටිකක් සාකච්ඡාවට බඳුන් විය යුතු කාරණාවක්. මොකක්ද ඔබට වර්තාවන්නේ?
ඔව්, දැන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සමාජිකත්වයේ නිල කාලය දෙසැම්බර් 31 දැන් අවසන් වෙනවා. ඊට පස්සේ අලුතෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයට කැඳවීමක් ලැබුණු පළවෙනි අවස්ථාව තමයි පහුගිය බ්‍රහස්පතින්දා දිනය. ඒ දින මේ කණ්ඩායම් වලට දෙකට අපි කලින් කිව්වා වගේ අජිත් පී පෙරේරා, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, රෝසි සේනානායක, ඉමිතියස් බාකිර් බාකර් මේ අයට දැනුම් දීලා නැහැ මේ රැස්වීමට එන්නේ කියලා. සහ වෙනද වගේ ලිඛිතව දැනුම් දීමක් හෝ කල්ැටුව දැනුම් දීමකුත් සිද්ධ කරලා නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ. දැන් ඉමිතියස් බාකිර් බාකර් මැතිතුමා කෘත්‍යාධිකාරී මණ්ඩලයට ආයිමත් පත් කරලා නැත්තේ ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමයෙන් ඉල්ලීමක් කරලා තිබුණ නැහැ කියලා ඒ නිසායි කියලා පක්ෂය පැත්තෙන් අදහස් දක්වනවා. රෝසි සේනානායක මහත්මිය කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කරන්න කියලා කාන්තා සංවිධානයේ යෝජනා කරලා නැහැ කියලා එක පැත්තකින් පත් කරනවා. ඒ අනුව ඉදිරියේදී කාන්තා සංවිධානයේ යෝජනා කරොත්ින් ඒ පත්වීම සිද්ධ කරන්න පුළුවන් කියලා අදහස් දක්වීමක් තියෙනවා. සරත් ෆොන්සේකා සහ අජිත් කියන මන්ත්‍රීවරුන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් ඉවත් කරලා ඔවුන් කරපු විනය විරෝධී ප්‍රකාශ නිසා කියලත් සඳහන් වෙනවා. ඉතින් මේ දේවල් නිවැරදි කරගත්තොත් එහෙම නැත්නම් යලිත් ඉල්ලීම් කරොත් ඔවුන්ගේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සමාජිකත්වයේ තවදුරටත් ලබා දෙන්න පුළුවන් වේවි වගේ අදහසුත් තියෙනවා. ඉතින් මේවා හරියටම කියන්න පැහැදිලි නෑ. දැනට පක්ෂය දක්වන තියෙන අදහස් තමයි මේ අදහස් මේ සමාජිකයන් හතර දෙනා ඉවත් කිරීම සම්බන්ධයෙන්. ඔවුනුත් මාධ්‍යයට අදහස් දැක්වුවා, විශේෂයෙන් මිත්‍යස් භාස්කර මාකර මැතිතුමා වැනි අය. ඔවුන් එතරම් මාධ්‍යයට ඇවිල්ලා පක්ෂ සම්බන්ධයෙන් විවේචන සිද්ධ කරන අය නෙමෙයි. මේ වෙලාවේ මාධ්‍යකුවා බොහෝ අදහස් පාර කරලා තියෙනවා. මේ පක්ෂය ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැතුව යන්න හදන ගමනක් මේක ඇතුලේ තියෙන්නේ. ඉතින් ඒ හින්දා ඊට විකල්ප හොයන්න ඕන කියන අදහසකුමත් කියලා තිබුණා. මීට කලින් මහිතන ඔබවත් මමවත් එවැනි විවේචනාත්මක ප්‍රකාශ වලින් ඉතිහාස වාකිර මාකරයට ප්‍රමුතුභාව දැකලා තිබුණේ. ඉතින් මේ වෙලාවේ මේ පක්ෂය ඇතුලේ දෙකට බෙදිලා තියෙන පිපිරීම, විරෝධය, විරසකේ තව තවත් උඩු දුවන බව තමයි මේ ප්‍රකාශ හරහත් අපිට දකින්න ලැබෙන්නේ.
ඔව්, දැන් සෙනසුරාදා රාත්‍රියේ පක්ෂනායක කාර්යාලයේ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ මේ සඳහා සාකච්ඡාවක් පැවැත්වුණා. එතනදී යම් එකඟතාවයකට ඇති වෙලා තියෙනවා කියලා අපිට තොරතුරු වාර්තා වෙනවා. දැන් මේ පොදු සංධානයේ නායකත්වය ලබා දෙන්නට සජිත් ප්‍රේමදාස මහතාට එතනදී ඒට පක්ෂව කටයුතු කරන පුද්ගලයන් ඒ සම්බන්ධව සතුටටපත් වෙලා තියෙනවා කියලා තමයි ඔවුන් මාධ්‍යයට අදහස් දක්වපු ආකාරයෙන් අපිට පෙනියන්නේ. මේ සෙනසුරාදා රාත්‍රියේ පක්ෂනායක කාර්යාලයේ පැවති සාකච්ඡාවේ අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතායි සම්බන්ධව අදහස් පළ කරලා තිබුණා.
අපි ඒ ගියර පොඩි වර්ධනයක් සිදු වුණා. ඉතින් ඒකෙන් පස්සේ ප්‍රතිඵලයක් ලැබුණා. සන්ධානයේ නායකත්වයේ සහ මහලේකම්පත් කිරීමේ බලය සජිත් ප්‍රේමසමත්තුමාට ලැබුණා. මේ අනුව දැන් අපි පුරු සන්ධානයේ සැදීීමේ වැඩ කටයුතු කරමින් පවතිනවා.
ඔව්, ඊට පස්සේ තිස්සත් නායක මහතා ඒ සම්බන්ධවත් අදහස් පළ කරලා තිබුණා.
අපි තීරණය කරලා තිබෙන්නේ සන්ධානයක් සකස් කරන්නනේ. ඒක සියලු දේශපාලන පක්ෂ එකට එකතු කරලා හදන දේශපාලන ව්‍යාපාරයක්. ඒ නිසා ඒකේ නායකත්වයේ සජිත් ප්‍රේමදාස මහත්මයාට ලැබිලා තිබෙනවා. ඒත් එක්කම නාම යෝජනා සකස් කිරීම පිළිබඳව වගකීමත් එහෙම කමිටුවේ සභාපති ධූරයත් සජිත් ප්‍රේමදාස මහත්මයාට ලබා දීලා තිබෙනවා. ඊට අමතරව අග්‍රාමාත්‍ය අපේක්ෂකයා සහ මැතිවරණ මෙහෙවීමත් සන්ධානය විසින් කරන්නේ.
අපි දැන් සාකච්ඡා කරමු අනිත් පාර්ශ්වයේ පිළිබඳව. අපි දන්නවා අපිත් සාකච්ඡා කළා මීට කලින් ශ්‍රී ලංකාවේ පැවති ජනාධිපතිවරණයට කලින් සිටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදු ජන සන්ධානයත් කියන්නේ පොහොට්ටු පක්ෂයත් එක්ව එකට එකතු වෙලා තනි සන්ධානයක් විදිහට ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් විය යුතුයි කියලා උනුත් සාකච්ඡා කළා තිබුණා. එතනදී යම් යෝජනාවලියකුත් ඉදිරිපත් වෙලා තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය යන නමින් පක්ෂයක් පිහිටවනවා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණටත් කොහොමද මේ තනතුරු තාන්නමාන්න මේ වගේ දේවල් බෙදිලා යන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් තිබුණා. දැන් ඒක යලිත් එළියට ඇවිල්ලා තියෙනවා ඉදිරි මහමැතිවරණය නිමිති කරගෙන යම් සාකච්ඡා පවත්වන වගටත් ආරංචි. අලුත්ම තතු විත්ති ඔබෙන් දැනගන්න කැමති මේ වෙනකොට අපිට වාර්තාවන.
ඔව්, පොදු ජන පෙරමුණයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු කණ්ඩායම් ආණ්ඩුවත් එක්ක ඉන්න සෙසු දේශපාලන පක්ෂ මේ සියල්ල ඊළඟ මහමැතිවරණයට තරඟ කරන්නේ පොදු සන්ධානයකින්. පොදු ජන පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඇති කරගෙන තියෙන එකඟතාව අනුව ඒ සන්ධානය ගොඩනැගෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය කියලා. ඉතින් දැනට තියෙන පොදු ජන එක්සත් පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය විදිහට වෙනස් කරමින් ගොඩනගන්න මේ දෙපාර්ශ්වයේ එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. එහිදී දැනට යෝජිත ලකුණ පුටුව කොහොමුණත් ඒ ඉදිරියේදී වෙනස් වෙනවද නැද්ද කියලා දැම්ම අපිට කියන්න බැහැ. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා මතවාද අදහස් ආශයත් සමාජයේ තියෙනවා. කොහොමුණත් අලුත් සන්ධානය පිහිටුවන්න පොදු ජන එක්සත් පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය කියලා වෙනස් කරලා මැතිවරණ කොමසාරිස්වරයාගේ අනුමැතියට යවන්න ඕනේ. දැන් පහුගිය බ්‍රහස්පතින්ද හැන්දෑවේ පොදු ජන එක්සත් පෙරමුණේ විධායක සභාව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී රැස් වුණා. එහිදී අවශ්‍ය සංශෝධන වලට විධායක සභා අනුමැතිය ලබා ගන්න නියමිත වෙලා තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාලද සිල්වා, ඒත් එක්කම කොමියුනිස්ට් පක්ෂයේ නායක ඩී ගුණසේකර, ලංකා සමසමාජ පක්ෂයේ නායක මාචාර්ය ක්‍රිෂ් විතාරණ, මේ කියන පොදු ජන එක්සත් පෙරමුණේ හවුල්කාර පක්ෂවල විධායක සභිකයොත් මේ අවස්ථාවට සහභාගී වෙලා තිබුණා. පොදු පෙරමුණේ වැඩබලන මහලේකම්වරයා විදිහට රසන්ත අලගියවන්න පොදු ජන එක්සත් පෙරමුණේ ව්‍යවස්ථා සංශෝධනය සිදු කරන ආකාරය ගැන පැහැදිලි කරලා තියෙනවා. නිමල් සිරිපාල සිල්ලා මැතිතුමා එමැතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණයට කලින් තිබුණු සාකච්ඡාවලදී සන්ධානයක් හදන්න අදාළව ඒ සාකච්ඡාවලදී ඇති වුණු එකඟතාවයන් ගැන සාකච්ඡා කරලා තියෙනවා. ඒ සඳහා සන්ධාන කෙටුම්පත ගැන දීර්ඝ පැහැදිලි කිරීමකුත් කරලා තියෙනවා. ඒ හින්දා මේ අලුත් සන්ධානය සඳහා කෙටුම්පතකුත් හදලා තියෙනවා. ඒ අනුව විධායක සභාවේ සමාජිකයන් පත් කරනකොට 51% ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ මේ කණ්ඩායමට 31%, ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නායකත්වයේ ලබා දෙන කණ්ඩායමට 31%. ඉතුරු ප්‍රතිශතය තමයි අනෙක් පක්ෂවලට බෙදා දෙන්න සූදානමක් තියෙන්නේ. මේ ගැන නිමල් සිරිපාල සිල්ලමැතිතුමා පැහැදිලි කරලා තියෙනවා. එතකොට පක්ෂයේ සම නායකයන් දෙන්නෙක් ඉන්න බව ආයෙ මතක් කරලා තියෙනවා. සම්දානීය ලේකම් භාණ්ඩාගාරික තනතුරු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ, නියෝජ්‍ය ලේකම් සහ ජාතික සංවිධායක තනතුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන්න එකඟතාවක් ඇති වෙලා තිබෙනවා. උපසභාපති උපලේකම් තනතුරු සම්දානීය අනිත් පක්ෂවලට ලබා දෙන්නක් තීරණය කරලා තියෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් හිටපු ජනාධිපතිතුමා මහමැතිවරණය වෙනුවෙන් අලුත් සම්දානයක් ලියාපදිංචි කරනවට වඩා තීරණ සම්දානය සංශෝධනය කිරීම පහසුයි කියලා අදහස් දක්වලා තියෙනවා. ඒ අනුව දැන් ඔවුන් පොදු ජන එක්සත් පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අලුත් සම්දානය හදාගෙන තියෙන්නේ. ඒක මැතිවරණ කොමිසාරිස්තුමාට, එහෙම නැත්නම් මැතිවරණ කොමිසමට යවලා අනුමැතිය අරගෙන සම්දානය සූදානම් කිරීමේ වගකීම, එහෙම නැත්නම් මේ කටයුත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලික වෙලා කරන්න යන හැඩක් තමයි පේන්න තියෙන්නේ.
ඔව්, හිටපු ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා එක්තරා අවස්ථාවකදී පසුගිය සතියේදී අදහස් දක්වලා තිබුණා ගෝඨාභය රාජපක්ෂ වත්මන් ජනාධිපතිවරයාට සහයෝගය ලබා දෙන්නටයි තීරණය කළේ කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ.
මේ තිබෙන තත්ත්වයන් එක්ක තමයි අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුව කළේ පහුගිය ජනාධිපති ඡන්දයේදී ගෝඨාභය රාජපක්ෂ මෙතුමාට සහයෝගය දෙන්න. ඒ නිසා එතුමා විශේෂ ජයග්‍රහණයක් ලැබුවා. අපි අස්සම් කරපු ගිවිසුම් වලම තිබෙනවා මහමැතිවරණයත් අපි සියලු දෙනා එකට එකතු වෙලා කරලා එකට ආණ්ඩු කරනවායි.
ඔහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආකාරයෙන් කිව්වට ඔහුගේ ක්‍රියාකලාපයේ සම්බන්ධව විවේචනයක් සමගින් එක්සත් ජනතා නිදහස් සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විධානගමගේ එක්තරා අවස්ථාවකදී කිව්වා දැන් මේ පිහිටුවාගෙන තිබෙන ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සංධානයේ ලකුණ පොහොට්ටුවම විය යුතුයි කියලා.
මහින්ද මහත්තයා ජනාධිපති බලය තියාගෙන තමයි එදා නවම් වෙනිද තබල් මැදපුලුණ්ඩට ගිය චොපරේ. මෛත්‍රීපාල මහත්තයා එදා ගිව්වේ චොපරේ කරන් ගියා කිව්වා, වාහන ටික කරන් ගියා කිව්වා. අපේ සිරිසේන ජනාධිපතිතුම යනකොට වාහන 28ක් කරන් ගිහලා තියෙනවා. ඒක ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. එදා පාරක් ගානේ ඇවිදවනකුව මේ පක්ෂයක් හැදුවොත්, ඒ ඉඳ අපි ඒගොල්ලන්ට කියනවා පාරක් ගානේ ඇවිදක තමයි මේ පක්ෂය හැදුනේ. අද ජනාධිපතිවරයා අපි ඉපත් කළා තියෙනවා. ඒ ඊළඟ මැතිවරණය අපි ජයග්‍රහණය කරන මැතිවරණය අපේ ලකුණ විය යුතුයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා දයාසිරි ජයසේකරත් මේ පිළිබඳව කතාබහ කරලා තිබුණා.
ප්‍රජාක්ෂේත්‍රමන සම්මේලනයෙන් අපි යෝජනා සම්මතයක් ගෙනාවා අපේ පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා. ඒ අනුව නව ව්‍යවස්ථාවක් අපි ඇතුළත් කරා. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය කියන නම සහ ඒ ව්‍යවස්ථාව අපි අද යෝජනා එක්සත්කරන ව්‍යවස්ථාව වෙනුවට ව්‍යවස්ථාවක් විදිහට සියලු දෙනාම පිළිගන්නවා. ඒ අනුව එම ව්‍යවස්ථාව ගාම ඉක්මනින් අපි බලාපොරොත්තු වෙනවා පරිවර්තන කොමසාරිස් මහත්මයාවල එහි සාවරත්වය ගන්න. ඒ අනුව දැන් ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය අපි පිළිතෝරන අවසන්. ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ නිලධාරි මණ්ඩලයේ පත් වීමත් විධායක සභා රැස්වීම පැවැත්වීමත් අපිට සිද්ධ කරන්න වෙනවා ගාම ඉක්මනින්.
දැන් අපි දන්නවා මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බොහෝ කටයුතු භාරව කටයුතු කරන්නේ බැසිල් රාජපක්ෂ මහතා. ඔහු දැන් ජනාධිපතිවරණයෙන් අනතුරුව ගිහිල්ලා හිටිය ඇමරිකාවට නැවත වතාවක්. ඔහු යලිත් පැමිණෙනකන් මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රබල තීරණ ගන්නා පාටක් අපිට පේනෙන්නේ නැහැ. අපිට ආරංචි වෙන ඔහු එනකන් තමයි මේ සියලු තීන්දුව තීරණ ගැනීම කල් දමලා තියෙන්නේ කියලා. මේ සතියේ බැසිල් රාජපක්ෂ මහතා නැවතත් ශ්‍රී ලංකාවට එන්නටත් නියමිතයි කියලාත් වාර්තා වෙනවා. ඔහු ආවට පස්සේ ගන්නට නියමිත තීන්දුව තීරණ මොනවද? ඒ සඳහා තියෙන සාකච්ඡා මොනවද?
ඔව්, දැන් මහමැතිවරණය සඳහා සූදානම් වෙන්න පොදු ජන පෙරමුණේ පාර්ශවය බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයේ ලැබෙනකන් තමයි බලාපොරොත්තු වෙන්නේ. පොදු ජන එක්සත් පෙරමුණ බිහි කිරීම සහ මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා පක්ෂයක් සූදානම් කිරීම මේ සියල්ල උපාය මාර්ග බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ. ඉතින් දැන් ජනාධිපතිවරණය පස්සේ ඔබ කිව්වාගේ විදේශ ගත වුණා ඇමරිකාවට ගියා. දැන් මේ සතිය ලංකාවට එන්නේ කියලා වාර්තා වෙනවා. ඊට පස්සේ ඡන්දිට අදාළ කටයුතු සාකච්ඡා කරාවි කියලා කියනවා. දැන් පුටුව ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විධායක සභාවේදී කතා කරාට පුටුව පොහොට්ටුව වෙයිද කියන සංවාදයකුත් ආයි ඇති වෙලා තියෙනවා. ඒකත් බැසිල් රාජපක්ෂ මැතිතුමා ආවට පස්සේ කතා කරලා අවසාන තීරණයක් ගනී කියලා විශ්වාස කරනවා. හැබැයි මේක ලිඛිතව ඔවුන් අත්සන් කරපු එම නැත්තම් ඇති කරගත්තු එකඟතාවක් පුටුවෙන් තමයි මාමතිවරණයට යන්නේ කියලා. නමුත් පොහොට්ටුවට තියෙන ජනප්‍රියත්වය නිසා සන්ධානයේ නම මොකක් වුණත් මොන සන්ධාන හැටවත් ලකුණු පොහොට්ටුව වෙන්න ඕන කියලා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජිතයින් ප්‍රකාශ කරනවා. ඉතින් මේවායේ අවසාන තීරණයක් ගන්න පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවත් කියන අදහස් වල නොගැලපීමුත් තියෙනවා. දැන් අපිත් දන්න කතා වෙච්ච කාරණේ තමයි මේ අලුත් සංධානයේට නායකයෝ දෙන්නේ කියමද නැත්නම් සමනායකයෝ පත් කරගන්නවා. එක්කෙනෙක් තමයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනතුමා, අනෙක් කෙනා තමයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා කියලා. දැන් ෂෙහාන් සේමසිංහ රාජ්‍යමත්තුමා අපි දකිනවා පහුගිය දවසක කියනවා එහෙම පොරොන්දුවක් තාම දීලා නැහැ, එහෙම පොරොන්දු වෙලා නැහැ කියලා. එතකොට සමනායකත්වය සම්බන්ධව ප්‍රශ්න ඇති වෙන්න නියමිතයි වගේ තත්ත්වයක් තියෙන්නේ. ඉතින් මේ සියල්ල නිරාකරණය කරන කොහොමද ඡන්දයට යන්නේ කියන කාරණය අවසාන වශයෙන් බැසිල් රාජපක්ෂ මැතිතුමාවයින් පස්සේ තීරණය කරાવી. කොහොමනත් මහමැතිවරණය මැතිවරණ ව්‍යාපාරයේ මෙහෙවීමේ වගකීම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට ලබා දෙන නීපතයි කියලා වාර්තා වෙනවා. අපි දැන් පහුගිය සතියේ වැඩසටහනකින් කිව්වා මහින්ද රාජපක්ෂ මැතිතුමාත් ගම්පහින් ඡන්ද ඉල්ලන්න මහමැතිවරණට බලාපොරොත්තුවක් කියලා කියන නමුත් දැන් මේ වෙනකොට ඒක තහවුරු කරලා තියෙනවා. ඔහු ගිය වතාවේ 2015 කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් නිල්ලුවේ මෙවරත් ඡන්ද ඉල්ලන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් කියලා පොදුවේ මැතිවරණයේ මෙහෙවීමේ වගකීම මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලබා දෙන්න සූදානම් කියලායි කියවෙන්නේ.
දැන් අර පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ හඬපට සිද්ධිය යට ගියානේ මේ කොරෝනා සිද්ධියත් එක්ක මනෝජ්. දැන් එහෙම බැලුවාම බොහෝ දෙනෙකුට දැන් වෙද්දී කල්පනාවක් තියෙනවද දැන්නේ මේ රංජන්ගේ හඬපට සිද්ධියට දැන් මොකද වෙන්න යන්නේ කියලා. ටිකක් ඒ පිළිබඳවත් කතා කළොත් හොඳයි කියලා හිතුණා. මොකද පහුගිය බදාදා 29 වෙනිදා ඔහු නැවතත් උසාවි කැඳවලා තිබුණා. එතනදී ගත්ත තීන්දුව තීරණ සහ ඉදිරියේදී ඔහුගේ මේ නඩුව සම්බන්ධයෙන් වන ක්‍රියාදාම පිළිබඳව මොනවද මේ වෙනකොට වාර්තා වෙන්නේ?
ඔව්, රංජන් රාමනායක මන්ත්‍රීතුමාව ලබන 12 වෙනිදාකම් ආයෙමත් බන්ධනාගාරගත කරා. මේ රංජන් රාමනායක මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාරගත කරන්නේ දඩුවමක් සඳහා නෙවෙයි, සිද්ධිය සම්බන්ධ විමර්ශන අවසන් වෙලා නැති නිසා කියලා මහේෂ් ශක්වරයාත් සඳහන් කරලා තිබුණා. පාර්ලිමේන්තු වරප්‍රසාද වලට අනුව සැසිවාරවලට තමන්ට දුරකථන භාවිතා කරන්න පුළුවන්, ඕනෑෙක් එක්ක මුණ ගැහෙන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, එහෙම තියෙද්දී තමා කිසිම ආකාරයකින් ඒව උපයෝගී කරගෙන සාක්ෂි වලට බලපෑම් කරන්නේ නැහැ. ඒ හින්දා තමන්ට අප ලබා දෙන්න කියලා රංජන් රාමනායක මන්ත්‍රීවරයා විත්තිකෝඩුවේ ඉඳලා අධිකරණයෙන් ඉල්ලීමකුත් කරලා තිබුණා. කොහොම වුණත් උසාවියේදී අදහසක් වෙලා තිබුණේ රංජන් රාමනායක මැතිතුමාගේ මීට පෙර සිද්ධිත් එක්ක යම් ඔහු ප්‍රකාශනිකුත් කරනවා, මාධ්‍යයට අදහසක් වෙනවා, විවිධ ආකාරයකින් මේ නඩුවට සාක්ෂි වලට බලපෑමක් සිදු වෙයි කියලා කාරණාව මේදි කියවිලා තියෙනවා. ඉතින් කොමුණත් අවසානයේ තීරණය කරලා තියෙනවා මේ මාසේ 7 වෙනිදා උදේ 10:00 රජයේ රස පරීක්ෂකවරයාට රජ ග්‍රාමනායක මන්ත්‍රීවරයා යොමු කරලා ඔහුගේ හඬ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන්න කියලා හඬ සාම්පල සම්බන්ධයෙන් 12 වෙනිදා වෙනකන් ආයෙමත් රක්ෂිත බන්ධනාගාරගත කරන්න කියලා නියෝග කරලා තියෙනවා.
තොරතුරු වාර්තා වෙමින් තියෙනවා මනෝජ්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යම් කමිටුවක් පත් කළා කියලා. පසුගිය කාලවකවානුවේදී යහපාලන ආණ්ඩුව පැවති කාලවකවානුවේදී දේශපාලන පරිගැනීම් වලට ලක් වූවන් සම්බන්ධව වන තොරතුරු විමර්ශනය සඳහා මේ කමිටුව විසින් නිර්දේශයක් කළා තියෙනවා කියලා වාර්තා වෙනවා. මීට කලින් ඔබ අපි අහලා තිබුණු හිටපු නාවික හමුදාපති වසන්ත කරනාගුඩ සහ කොමදෝරු DKP දසනායකට අදාළ වන ඒ නඩුව, ඒ තමයි තරුණියන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් කපම් ලබා ගැනීම සඳහා පැහැරගෙන ගොස් ඊට පස්සේ ඔවුන්ව ඝාතනය කළා කියන කාරණාව සම්බන්ධයෙන් මේ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද මේ කමිටුව මගින් යම් නිර්දේශයක් ලබා දීලා තියෙනවා කියලත් වාර්තා වෙනවා මේ නඩුව සම්බන්ධව. ඒ සම්බන්ධව වන සවිස්තරාත්මක තොරතුරු ඊළඟට ඔබෙන් අපි බලාපොරොත්තු වෙනවා.
ඔව්, දැන් දේශපාලන බලපෑම් නිසා තමන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩුවක් පවරලා තියෙනවා. නීතිපතිව දෙපාර්තමේන්තුව මේ නඩුව ඉදිරියට පවත්වාගෙන ගියොත් තමන්ට අගතියක් සිදු වෙනවා කියලා වසන්ත කරන්නාගොඩ හිටපු නාවික හමුදාපතිතුමා සහ DKP දසනායක කොමදෝරු එවකට DKP දසනායක මේ දිනක් පහුගිය කාල සීමාව ඇතුළේ දේශපාලන පරිගණීම් වලට ලක් වූවන් පිළිබඳ සොයා බලන කොමිසමට කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ අනුව ජනාධිපතිවරයාට මේ නිර්දේශ ඉදිරිපත් කරලා නඩුව පවත්වාගෙන යන්න කටයුතු නොකරන්න කියලා මේ කොමිසම නීතිපතිවරයාට නියම කරලා තියෙනවා. ඉතින් ඒ අනුව තවදුරටත් නඩුව ඉස්සරහට කරගෙන යන එකක් නැහැ. 2015 ජනවාරි 8 වෙනිදාත් 2019 නොවැම්බර් 16 වෙනිදාත් අතර කාලයේදී සිදුවලා තියෙන දේශපාලන පරිගණීම් පිළිබඳව පරීක්ෂණ කරලා තොරතුරු ලබා දෙන්න කියලා මේ ජනාධිපති පරීක්ෂණ කොමිසම පත් කරා. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ මිනිස් රූපාලි අබේරත්න මැතිතුමාගේ සභාපතිත්වයෙන් යුතුව කොමිසම සාක්ෂි විමසීම් සිද්ධ කරනවා. ඒ හමුවේ තමයි දෙහිටපු නාවික හමුදාපතිවරයා සහ කමාන්ඩර් ඩීකේපී දසනායක ඔවුන්ගේ ඉල්ලීම කරලා තිබුණේ. ඒකට යහපත් ප්‍රතිචාරයක් ලැබිලා තියෙන යනුව නැවත කොමිෂන් සභාවේ නියෝග නිර්දේශ ලැබෙනකම් මේ නඩුව මහාධිකරණයේ පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කිසිදු කටයුත්තක් නීතිපතිවරයා හරි ඔහුගේ බලයක් නිලධාරියෙකු හරි සිදු කරන්න ඕනේ නැහැ, සිදු නොකළ යුතුයි කියන කාරණය මේ කොමිෂන් සභාව නීතිපතිවරයාටත් නියම කරලා තියෙනවා.
දැන් එතකොට නීතිපතිවරයාට නියෝග ලබා දීමට නොහැකි කියන නියෝගයේ සම්බන්ධයෙන් උත් නීතිපතිවරයා යම් ප්‍රකාශයක් කළා තිබුණා නේද? ඔහුගේ ක්‍රියාදාමය මොකක්ද මේ වෙනකොට?
ඔව්, නීතිපතිවරයාගේ සම්බන්ධීකරණය ලද හරිනේ රජයේ නීතිඥ නිශාරා ජයරත්න ඉදිරිපත් කරලා තිබුණා නීතිපතිවරයාගේ ස්ථාවරය නඩු කටයුත්තක් අපිකුවන්න කියලා තමන්ට නියෝග කරන්න දේශපාලන පළිගැනීම පිළිබඳව සභාවෙන් පත් කළ ජනාධිපති කොමිසමට නීතිමය හෝ ව්‍යවස්ථාපිත බලයක් නැහැ කියලා නීතිපතිවරයා මේ කොමිසමට දන්වලා යවලා තිබුණා. ඒ අනුව ඔහුත් ඔහුගේ අදහස ඉදිරිපත් කරලා තියෙනවා. නීතිපතිවරයාගේ නඩු ඔහු ක්‍රියා කරන ආකාරය පිළිබඳව අපි එක්ක පාර්ලිමේන්තුවේදී විවිධ අදහස් පළ වෙලා තිබුණා. දැන් මේ නඩුව පවත්වාගෙන යන්නේ නීතිපතිවරයා. ඉතින් ඔහුගේ ඇතැම් මැදිහත් වීම වලට ඇතැම් ක්‍රියාකාරකම් වලට ඒ අනුව ඉදිරියේදී මෙවැනි මැදිහත් වීම සිද්ධ වෙයිද කියලා හිතන්න පුළුවන්. එහිඳ වෙන්න පුළුවන් නීතිපතිවරයා මේ නියෝගය නිකුත් කළේ. දැන් ඔය අපි කලින් කියපු නඩු දෙකේ නඩු කටයුතු තාවකාලික වාර්තීත්ව කළ තියෙනවා. අපි දැක්කා මහින්දානන්ද හිමිගේ මන්ත්‍රීවරයාට විදේශගත වෙන්න අවසර ලබා දීලා තියෙනවා. මේ ආකාරයෙන් යම් අර්ථ නිරූපණයක් එනවා. පහුගිය කාලේ මේ නඩු පවත්වාගෙන ගියේ නීතිමය කටයුතු සිදු කරේ යම් දේශපාලන පරිගැණීම් මත, දේශපාලනමය වශයෙන් පෙර සමයේ කටයුතු කළ ආකාරය මත කියලා යම් අදහස් ඇතිවෙමුකුත් වෙනවා. ඉතින් ඔය පවරපු නඩු පවත්වාගෙන ගියේ නීතිමය කටයුතු ඉදිරියේදී වෙනස් වෙන්නේ කොහොමද කියලා අපිට මං හිතන්නේ මේ තත්ත්වත් එක්ක බලා ගන්න පුළුවන්කම තියෙනවා. නීතිපතිවරයා ඔහුගේ අදහස ඉදිරිපත් කරලා තියෙනවා මේ කොමිසමට නීතිපතිවරයාට නීතිපතිවරයා නියෝග දෙන්න බලයක් නැහැ කියන අදහසයි.
හොඳයි, එමනම් අපේ සුපුරුදු ස්තුතිය ඔබට පළ වෙනවා මනෝජ්. මේ සතිය තුළදී ශ්‍රී ලංකාවේ තතුවිත්ති පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු රැගෙන ආවාට ටිකක් නිහඬ සතියක් විදිහට තමයි අපිට වාර්තාවනේ පසුගිය සතියේ, විශේෂයෙන්ම මේ කොරෝනා වෛරස තත්ත්වය උස්සන්න වීම නිසා ඒ හා සම්බන්ධ පුවත් තමයි බහුල වශයෙන් වාර්තාවනේ. නමුත් අලුයට ගිනි පුපුරු තියෙනවා වගේ දේශපාලනය හා සම්බන්ධ වන තොරතුරු නොතිබුණා නොවේ. නමුත් ඒ සියලුම කාරණා සමුච්චයක් විදිහට විග්‍රහයට ඔබ සම්බන්ධ වීම පිළිබඳව අපේ ස්තුතිය පළ වෙනවා සුපුරුදු ලෙසින්. නැවතත් අපි ඔබ ලාපෘත්‍යන ලබන සතිය සඳදා බොහොම සුති ආයිබවන්.
බොහොම සුති දිලුක්ෂි ආයිබවන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.